සභාව කල් තැබීම දිනේෂ් සභානායකතුමා සභාව කල් තැබීම
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුව 21 වෙනි දින පෙරවරු 10 දක්වා කල් තැබී තියයි යෝජනා කරනවා
කල් තැබීමේ යෝජනාව අනුරු කුමාර දිසානායක මහත්තයා
ගරු කථානායකතුමනි සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව රජයේ මුදල් අමාත්‍යාංශ විසින් ප්‍රකාශයටපත් කරන ලබන අර්ධවාර්ෂික වාර්තාව මේ මොහොතේ රටේ ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව මහජනතාවගේ අවබෝධය සඳහා වන පිළිබිඹුවකි. මුදල් අමාත්‍යාංශ විසින් හෙළදරව් කරනු ලබන ආර්ථික දත්ත පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු තිබෙන්නේ ඒවා හුදු ඉලක්කම් පමණක් නොවන නිසාය. ඒවා රටේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදයත් රටේ අනාගත අර්බුදයත් සම්බන්ධිනුත් අවධානම් සහගත පුරෝකථනයක් ලබා දී වේගෙන් ඉහළ යමින් ඇති ණය බර, ඉහළ නගින් නැති උද්ධමනය, පහළ යමින් නැති රාජ්‍ය ආදායම්, විදේශ සංචිත රටේ හෙට දවස කෙබඳු වනු ඇද්ද යන්න පිළිබඳ පෙන්වා දෙන මාර්ග සලකුණිය. මෙම තත්ත්වය තුළම දත්ත විසින් පෙන්වා දෙනු ලබන ආර්ථිකය අවධානම් සහගත නැඹුරුව බරපතල සැලකිල්ලටගෙන ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදු කළ යුතු ඇතැයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කථානායකතුමනි, අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අයවැලේකන තුලද, මහා බැංකු වාර්තාව තුලද, මුදල් අමාත්‍යාංශයේ වාර්තා තුලද අඩංගු වී තිබෙන සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. අපිට අදත් අවශ්‍ය නම් ඒ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයකට යන්න පුළුවන් වෙයි. හැබැයි අද අපිට වැදගත් වෙන්නේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයකින් ඔබට ගිහිල්ලා
අද මේ ඕඩර් ප්ලීස් ඔනරබල් වීරසුමන වීරසිංහ විල් ටේක් ද චෙයාර්.
ගරු අනුකුමාර දිසානායක
මහත්තයා, ගරු මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඒ දත්ත සංඛ්‍යා දත්ත වලින් ඔබට ගිහිල්ලා මේ ආර්ථික අර්බුදය කොහොමද ජන ජීවිතයට අද බලපෑම් කරමින් තිබෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල කිරිපිටි මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලි, ගෑස් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලි, සීනි කිලෝ එකක් සතොසේ මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලි, කන්ටේනර් 800කට වඩා වැඩි ප්‍රමාණයක් වරායේ හිර වෙලා සාමාන්‍ය ජනතාවට එදිනදා වගාවන් කිරීම සඳහා අවශ්‍ය වෙන පොහොර ටික ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. එදිනදා ජනතාව මිලදී ගන්න භාණ්ඩවල මිල ඉතා ඉහළ ලෙස ඉහළ යමින් තිබෙනවා. ආණ්ඩුවේ පාලනය කිරීම සඳහා විවිධ ගැසට් නිවේදන් නිකුත් කරා. ඊට අමතරව හදිස් නීතිය ප්‍රකාශයටපත් කරා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරා. හැබැයි හදිස් නීතිය, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, ගැසට්, එවැනි නිවේදන නීති ඉක්මවා යන අර්බුදයක් අපේ රටේ තිබෙනවා. එනිසා කිසිදු නීතියක්, කිසිදු ගැසට් නිවේදනයක්, කිසිදු අත්‍යවශ්‍ය කොමසාරිස්වරයාගේ බලයක් අද කිසිසේත්ම වළංගු නොවන බලයක් බවට පත් වී තිබෙනවා. ඇයි ඒ තරමට මේ අර්බුදයේ දෝර ගලමින්, මේ අර්බුදයේ පිටාර ගලමින් තිබෙනවා? එනිසා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට සිද්ධ වුණා හාල් මිල පාලන ඉවත් කරන්න. පසුවදා මෝල් හිමියන් විසින් හාල් මිල ප්‍රකාශයට පත් කරා. මා හිතනවා ඉතා හොඳින් ගත්තොත් කැබිනට් මණ්ඩල අමාත්‍යවරු සහ හාල් හිමියන් අතර යම් එකඟතාවයක්ද කියන සැකයක් තියෙනවා. මොකද ඉතා පැහැදිලිව සඳුදා ගැසට් මේ හාල් මිල පාලන ඉවත් කරනවා. අඟහරුවාද උදේ 10ට හාල් මිල ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති ඊයේ හදිසියේ කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා කිරිපිටි, ගෑස්, සිමෙන්ති, පාම්පිටි ආදි භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරා. අද උදේ වෙනකොට මොකක්ද ඇති වී තිබෙන ප්‍රතිඵලය? කිරිපිටි කිලෝ හේක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට අද කිරිපිටි සමාගම් තීරණය කොට තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 380 කුණු ග්‍රෑම් 400 කිරි පැකට් එක 520 දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. අද හවසට පාරිභෝගික අධිකාරිය අදාළ අමාත්‍යංශයත් එක්ක මංගිත ලසන්තලගේ වන්න අමාත්‍යතුමාගේ අමාත්‍යයන් සමග ගෑස් සමාගම් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ගෑස් සමාගම් විසින් විශේෂම ලිට්‍රෝ ගෑස් සමාගම තමන් ලාභ අලාභ තත්ත්වය පවත්වාගෙන යන අවුන් වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩ කළ යුතුය කියන යෝජනාව ඉදිරිපත් කරන්න සූදානම් වී තිබෙනවා. එනිසා අද හවස් වෙනකොට බොහෝ දුරට ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින්වත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. අද උදේ අපිට ප්‍රවෘත්ති වාර්තා කරනවා කිරිපිටි පිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 10කින් ඉහළ ගිය බව. තව හෙට වෙනකොට අපිට වාර්තා වේවි සිමෙන්ති කොට්ටේක මිල කොච්චරද කියන බව. එනිසා මේ සියල්ලංගෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? අද දත්ත වාර්තා නියෝගවලින් පාලනය කරන්න බැරි ගැඹුරු ආර්ථික අර්බුදයක අපේ රට පිළී තිබෙන බව. මේ ගැඹුරු ආර්ථික අර්බුදයට අපි මේ ගමන් කරමින් තිබුණු ආර්ථික දිසානතිය පිළිබඳව අපි දීර්ඝ කාලයක් තිස්සේ ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබුණු අර්බුදය මෙවැනි ආර්ථිකයක් මෙවැනි කඩාවැටීමක් අපේ රටේ හිමි වෙන බව දශක ගණනාවක් මුල්ලේ අපි මේ පාර්ලිමේන්තුවේ පිටත සාකච්ඡා කරමින් තිබුණා. එනිසා දිගින් දිගටම අපි පෙන්වා දෙන්න ලැබුවේ මේ ණය මත ගොඩනැගෙන මහා කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගෙන ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවන ආර්ථික මාර්ගයක් කවදාවත් රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් නොකරන බව අද අපි ඇස් ඉදිරිපිට මේ අර්බුදය පෙන්වුම් කරමින් තිබෙනවා. මා මේ අර්බුදයේ ආර්ථික උපාය මාර්ග විතරක් නෙවෙයි වැදගත්. මේ ආර්ථික උපාය මාර්ගයත් එක්ක ගරු මන්ත්‍රීතුමනි අත්හරින්න බැරි බැඳුණු මහා පරිමාණ වංචා දූෂණ තිබෙනවා. සමහර ව්‍යාපෘති අපි දන්නවා. ඒ ව්‍යාපෘති ආරම්භ කරන්නෙම වංචා දූෂණ හේතු කොටගෙන. තමන්ට ලැබෙන කමිෂන් එක මත තමයි එම ව්‍යාපෘති ආරම්භ වෙන්නෙම. එනිසා ව්‍යාපෘතියේ වංචාව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේම ව්‍යාපෘතිය අපිට අත්පත් කර දී තිබෙන බර මේ අර්බුදයට විශාල හේතු සාධක බවට පත් වී තිබෙනවා. ඔබ දන්නවා අපි උදාහරණයක් ඇත්ත ගත්තොත් නෙළුම් කුළුණ බැලු බැල්මට ඒක ආලෝකේ පත් වෙනකොට ඉතා රත් නේද මොකද්ද දුඹුරු වර්ණේ කුරහන් පාට වර්ණේ ඒක බැබලෙනවා. හැබැයි කුරහන් පාට වර්ණේ අපේ කොළඹ නගර මැදියේ තියෙන කුළුණ බැබලුණාට සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ඉතාමත් කළු වර්ණෙන් ඇඳිරි බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ඇට ගත්තොත් ඒ සඳහා ඩොලර් මිලියන 88.6ක් වැය කොට තිබෙනවා. වාර්ෂික පොලිය 4.152යි. ඒ කියන්නේ ඩොලර් සඳහා 4.52 පොලියක් අරන් තිබෙනවා. 2019 විවෘත කරලා තිබෙනවා. අපි 2021 වෙනකන් දැන් වාරික ගෙවනවා. අපිට ඇති වී තිබෙන ඵලය කුමක්ද? ඒක අපේ රටේ ආර්ථිකයට බරක් නොවේද? කවදා හරි ඕකේ shopping mall දාන්න පුළුවන්. හැබැයි කවදා හරි දාන එක නෙමෙයි වැදගත්කම තිබෙන්නේ. අපිට ආර්ථික විශාල අතිරික්තයක් තියෙන රටක් නෙවෙයි. අපිට ප්‍රශ්න මල්ලක් තිබෙනවා. අපිට සල්ලි මල්ලක් තිබෙනවා. හැබැයි ප්‍රශ්න මල්ලේ අපි ප්‍රමුඛතාවයක් හැදිය යුතු තිබුණා. ප්‍රශ්න මල්ලේ ප්‍රමුඛතාවය අනුව තමයි අපිට සල්ලි මල්ල වියදම් කළ හැකිව තිබුණේ. හැබැයි සිදු වී තිබෙන දේ තමයි අපි සල්ලි මල්ල තිබෙනවා ප්‍රශ්න මල්ලෙන් අපි ප්‍රමුඛතාවයක් නැතුව වියදම් කරන්න පටන් ගත්තා. ඒවා අධික බරක් සහිත අද අපේ රටේ ආර්ථිකයට එකතු කරලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා දන්න මත්තල ගුවන්තොටුපළට අපි වියදම් කරලා තියෙන ඩොලර් මිලියන 243.7ක් %2 පොලියට අපි අරගෙන තිබෙනවා. 2015 අපි ඒක 2013 විවෘත කරනු ලැබුවා. දැන් අවුරුදු 9කට ආසන්න කාලයක් වෙන විවෘත වෙලා අපිට මොකද්ද ලැබිලා තිබෙන ප්‍රතිඵලය? පෞගේදා කැබිනට් මණ්ඩලයට සංචාරක අමාත්‍යතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ පත්‍රිකාව මොකද්ද කියන්නේ? මත්තල ගුවන්තොටුපළ සඳහා යන් ගුවන් යාන ගොඩ බැසීම සඳහා එකඟතාවයකට එනවනම් අවුරුද්දක කාලයක් නිකම් බාණ්ඩ දෙන බව කිව්වා. ඒක ගිය අවුරුද්දේ දුන්නා තව අවුරුද්දකින් දීර්ඝ කරා. ඒ විතරක් නෙමෙයි ඒක සතියකට එකක් වගේ එකඟතාවයකට එනවනම් මත්තල ගුවන්තොටුපළ ටච් කරලා එනවනම් බණ්ඩාරනායක ගුවන්තොටුපළ අයිතිරිමත් 150කට අඩු කරන්නම් කිව්වා. මෙහෙමයි කැබිනට් පත්‍රිකාව තමුන්නාන්සලගේ මාගාව තිබුණා කැබිනට් පත්‍රිකාව ප්‍රසන්න රන්තුංග සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. මොකද සිදු වී තිබෙන්නේ? මත්තල ගුවන්තොටුපළ ගුවන් යානා ගෙන්නා ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ අයිතිරිමත් 150ක් කරන්නම් කියන එක තමයි තමුන්නාන්සලගේ යෝජනාව. මේවා බරක් බවට පත් වුණේ නැද්ද? නැත්නම් මේ කොන්ක්‍රීට් වනාන්තර අපේ රටේ ආර්ථිකයටත් අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච සංවර්ධන මාවතක්ද? ඒකේ ප්‍රතිවිපාක වලට අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාංගණය සූර්යවැවි බිලියන 4.3ක් වැය කොට තිබෙනවා. අපි හොඳට හොයලා බලන්න අපි ක්‍රීඩා කරේ තරඟ කීයද කියලා ගරු මන්ත්‍රීතුමනි. එනිසා මේ ප්‍රශ්නේ මේ අධික කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරමින් ගියපු මේ ඊනියා සංවර්ධන මාවත අද අපි මේ රටේ අර්බුදයට පත් කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵල බවට පත් වී තිබෙන කුමක්ද අපිට? එක එක වර්ගයේ ණය ගන්න සිදු වී තිබෙනවා. ඔබතුමා දන්නවා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, රාජ්‍යයන් අතර එකඟතාවය, එහෙම නැත්නම් අපේ සොරි බැඳුම් කර විකුණලා යම් ණය ප්‍රමාණයක් අපි ලබා ගන්න ඇති. හැබැයි දැන් ඒවට නොගිහින් ඒවට යන්න බැරි තත්ත්වයක්. ඒ වගේ අපි බ්ලැක් ලිස්ට් වෙච්ච අපිට ණය නොදෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. අද තමුන්වාසල මොකද කරන්නේ? කණිතෙල් නීතිගත සංස්ථාව කාලීන ඇමරිකන් ඩොලර් ප්‍රතිමූල්‍ය කරන පහසුමක් ලබා ගැනීම සඳහා ඩොලර් බිලියන 2.5 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. උදේ ගම්මන් පිළ කැබිනට් අමාත්‍යවරයා 2021 අටවෙනි මාසයේ 24 වෙනිද ඒ කැබිනට් පත්‍රිකාව මාගාව තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව මොකද්ද කියන්නේ? ආරම්භයේදී ගරු මන්ත්‍රීතුමනි කමිටුවක් පත් කරනවා ඩොලර් බිලියනක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන්. හැබැයි අවසානයේදී ඩොලර් බිලියනක් ණය ගන්න දීපු කැබිනට් පත්‍රිකාව බලය අවසානයේ ඩොලර් බිලියන 2.5ක් ණය මුදලක් ගැනීම සඳහා එකඟතාවයකට පළ කරන කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 2.5ක් ණයට ගන්න යනවා. ණය ලබා ගැනීම සඳහා මොකද අවසානයේදී කියන්නේ? මේ ණය ලබා ගැනීම සඳහා MS Concept Global හි මූල්‍ය ආයතන වන PSL ඇමරිකා INC වෙත සිය ඉදිරිපත් කරගෙන යාම සඳහා ලංකා කන්ටෙන් ලිස්නස්සාවේ අභිප්‍රාය දැක්වීම ලිපියක් නිකුත් කරන්න ඕන. ඒ වගේම ඒ ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් කොමිස් මුදල් ලෙස 7%ක් දෙන්න ඕන. ඩොලර් බිලියන 2.5යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 2500යි 7%ක කොමිස් මුදල කියලා කියන්නේ ඩොලර් මිලියන 175යි. ඩොලර් මිලියන 175යි. ඒක ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් දෙන්න යන මොකටද ණයක් ගන්න 3% පොලියට. 3% පොලියට. ඉතින් කැබිනට් මණ්ඩලයේ මෙවැනි ඔබ හිතනවාද අපේ රටේ ඩොලර් මිලියන 2500ක ණය මුදලක් ගන්නකොට 7%ක කොමිෂන් එකක් දෙන්න ඕන. 7%ක කොමිෂන් එකක් කියන්නේ ඩොලර් මිලියන 1775යි. ඩොලර් මිලියන 175යි රුපියල් වලින් බලන්න ඒක දැන් නම් නේද බැංකුවෙන් බලන්න 203ට බලන්න නේද කළු කඩෙන් බලන්න 255ට බලන්න. ඒතකොට හිතා ගන්න පුළුවන් මොන තරම් ධනයක්ද මේ. ඇයි අපේ රට මෙතෙන්ටපත් උනේ? ඇයි මේවා නිකන් සිදුවෙච්ච දේවල් නෙවෙයි. අපේ රට විශාල දූෂිත ගනුදෙනු විසින් අපේ රටේ ආර්ථික විශාල ප්‍රපාතයට හල්ලා තිබෙනවා. අද ලෝකයේ කොතනක හෝ වංචාව දූෂණය පිළිබඳව යම් කරුණක් එළිදරව් වෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. අපේ ජනගහනයනේ මිලියන 20යි 22ක් විතර. ඒතර ලෝකේ ජනගහනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි කුඩා ජනගහනයක්. හැබැයි ලෝකේ 335ක විතර නාමලේඛනයක් කෙනෙකුට අපේ දෙන්නෙකුත් ඒ නාමලේඛන අතර ඉන්නවා. ඒතර හිතා ගන්න පුළුවන් විශාල ජනගහනයක් තිබෙනවා ලෝකේ. හැබැයි කුඩා ජනගහනයක් ඉන්න අපි ඒ වාරා එළිදරව් වෙන්න පටන් ගන්නවා. ඔබතුමා දන්නවා පසුගියලා එංගලන්තයත් ඇමරිකන් එක්සත් ජනපදයක් ප්‍රංශයත් එකතු වෙලා ප්‍රංශ එයාබස් සමාගම පිළිබඳ පරීක්ෂණයක් කරා. මොකද ප්‍රංශ එයාබස් සමාගම ලෝකයේ බොහෝ රටවල් වලට කොමිෂන් ලබා දීලා අල්ලස් ලබා දීලා වැඩිපුර ගුවන් යානා මිලදී ගැනීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඒක එංගලන්තෙත් ප්‍රංශයත් ඇමරිකන් එක්සත් ජනපදයක් සාමූහික පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණ ඉදිරියට වුණේ කුමක්ද? ශ්‍රී ලංකාවේ දෙද ඒ වකවානුවේ එයා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට බ්‍රූනායි වල පිහිටි සෙල් ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන 2ක් වැරවි ඇත. පරීක්ෂණය තවත් එළදර වුණේ මොකද්ද? මුළු අල්ලස් මුදල ඩොලර් මිලියන 16ක් බවත් ඩොලර් මිලියන 2ක් ලබා දුන්නු බවත්. එතකොට මොකද්ද මේ ගුවන් යානාවල ප්‍රතිඵලය? අවසානයේදී ගුවන් යානාව අවශ්‍ය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තීරණයක් ගත්තේ මිලදී ගැනීම. තීරණ ගැනීම හරහා මොකද්ද වුනේ? ඒ ගුවන් යානාව සඳහා ඩොලර් මිලියන 108ක වන්දියක් ගෙවුවා. අපිට ගුවන් යානාවක් නේ ඩොලර් මිලියන 108ක් අපිට අහිමුණා. ඩොලර් මිලියන 2ක් චන්ද්‍රසේනගේ ගිණුමට ගියා. තව 14ක් ලැබිය යුතු තිබුණා. හැබැයි 14 ලැබුණේ නැහැ. මොකක් නිසාද? ගුවන් යානා ගිවිසුම අවසන් වශයෙන් සම්පූර්ණ වුණු නිසා. ඒතර ඒ ඩොලර් මිලියන 2 එංගලන්තේ ඕස්ට්‍රේලියාව පිටි කපිල චන්ද්‍රසේනගේ account එකට එනවා. කපිල චන්ද්‍රසේනගේ account එකේ ලංකාවේ පිහිටි නිමල් පෙරරගේ account එකට එනවා. ඒතර මේ ධනෙ තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ රට මේ දුප්පත් භාවයට මේ ආර්ථික කඩාවැටීමට හේතු මේ ධනෙ සැරිසරන්නේ ওই විදිහට. මේ ධනෙ සැරිසරලා තියෙන ඒ විදිහට. ඒ විතරක් නෙමෙයි තමුන්වාසලා දන්නෝ පහුගියදා එක්සත් ජනපදයේ ඉමාට් සුබේරි කියන CIA නියෝජිත අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ ප්‍රධාන කරුණු කීපයකට. ඉමාට් සුබේරි නැමැත්ත බදු මුදල් වංචා කිරීම, විදේශීය බලපෑම් සිදු කිරීම, මැතිවරණ ප්‍රචාරක මුදල් අයථා පරිහරණය කිරීම වැනි චෝදනාවලට ඇමරිකානු අධිකරණයෙන් අවුරුදු 12ක හිරිය දැම්මා. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නිලධාරී මුදල් වංචා කිරීම හේතු කොටගෙන අවුරුදු 8කට හිරිය දැම්මා. 12කට හිරිය දැම්මා. හැබැයි අවසානයේ වාර්තාවන මොකද්ද? 2013-14 කාලේ එම ඉමාට් සුබේරි වෙත මහා බැංකුව ඩොලර් මිලියන 6.5ක් ලබා දී තිබෙන බව. මොකක් වෙනුවෙන්ද? ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 6.5ක්. ඩොලර් මිලියන 6.5ක් කියන ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1300ක්. රුපියල් 200 ගණන් හදලා බලමු. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඩොලර් මිලියන 6.5ක් මේ ඉමාට් සුබේරිට ලබා දීලා තිබෙනවා. හැබැයි ඇමරිකන් පරීක්ෂණවලදී ලිදරව් වෙනවා ඉමාට් සුබේරි ඒ කටයුත්ත වෙනුවෙන් වියදම් කළා තිබෙන්නේ ඩොලර් ලක්ෂ 8.5යි කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 8.5.5ක්ම ඔහු පෞද්ගලික පරිහරණයට අරන් තිබෙනවා. අපි දැනගන්න කැමති ගරු මන්ත්‍රීතුමනි ඔහුගේ පෞද්ගලික පරිහරණයට නෙවෙයි මේ. අපි 6.5 දුන්නට දින අයට කමිෂන් ලැබෙනවා. ඒක මටත් වඩා හොඳට අගමැතිතුමා දන්නා මේ ක්‍රියාවලියගෙන. එදා මහා බැංකුව අධිපතිවරයා කවුද? එදා මහා බැංකුව අධිපතිවරයා අජිත් කුමාර් කබ්‍රාල්. තමුන්වාසල අඩුම තරමේ ඔහු නැවත මහා බැංකුව අධිපතිවරයා කරන්න කලින් අඩුම විමසීමක් ලක් කර යුතු තිබුණා. ඉමාට් සුබේරිට මිලියන 6.5ක් ලංකාවේ ලබා දී තිබෙනවා. ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ඇමරිකන් එක්සත් ජනපදයේ හිරේට ලක් වෙලා තිබෙනවා. අවුරුදු 10-12 සිරදඬුවමට ලක් වී තිබෙනවා. ප්‍රත ප්‍රවර්ධනය කිරීම සඳහා වියදම් කළ තියෙන ලක්ෂ 8.5 ලක්ෂ මිලියන ඩොලර් මිලියන 5.65ක්ම ඔහු වංචා කරලා තිබෙනවා. ඉතින් ඒව නැතුව ඇයි අපි ගරු මන්ත්‍රීතුමනි මේ ගනුදෙනු මේ මේ පුටුවල නැවත වාඩි කරවන්න කියලා මම තමුන්වාසලඟ දැනගන්න කැමති. තමුන්වාසලා කල්පනා කරනවද නැ ඩීල් හරහා ගනුදෙනු හරහා වංචා හරහා කොමිස් හරහා අල්ලස් හරහා මේ රට ගොඩනගන්න පුළුවන් වේවි කියලා. එනිසා හොඳම කොමිස්කාරය හොඳම අල්ලස්කාරය හොඳම පගාකාරය හොඳම ඩීල්කාරය මහ බැංකු අධිපතිවරයා බවට පත් කරාට පසුව තමුන්වාසලා හිතනවද නැ ඩීල් වලින් අල්ලස් වලින් කොමිස් වලින් රට ගොඩනගන්න පුළුවන් වේවි කියලා. එනිසා එවැනි ඒජන්තයෝ තමයි මහ බැංකු අධිපති ධුරයට පත් වෙන්නේ. ඒ අනුව තමයි පහුගියදා ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ තිරුකුමාර නයේෂන්ගේ ප්‍රශ්නේ ආවේ මේක පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල කියලා තිබුණත් මා නැවත නැවත මේ කරුණ කියන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයේ තිබෙන කළු පැත්ත අද ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්තක් නැතුව වේදනාවේ මියදෙන ඒ ගැමි ජනතාව මුහුණ දෙන අර්බුදේ තමන්ගේ අස්වන සාධාරණ මිලකට විකුණා ගන්න බැරුව හූල්ලන ගෝ ජනතාවගේ දුක් වේදනාව මේ රට පිළිබඳ අපේක්ෂා බංගත්වයට පත්වලා මේ රට අත්හැරලා යෑම සඳහා තානාපති කාර්යාල ඉදිරිපිට පාස්පෝර්ට් කාර්යාල ඉදිරිපිට වීසා කාර්යාල ඉදිරිපිට පොර බැඳගෙන පෝලිම් ගහලෙන තරුණයාගේ හදවත අපේ රටේ දීවර ජනතාවගේ හදවත. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? මේ හූල්ලන ජනයාගේ ධනය කොතනද එක්රැස් වෙලා තිබෙන්නේ? මම ඔබට කියන්න කැමති විශේෂම ඔබතුමා දන්නවා ගින්නිල්වල යෝජනා ක්‍රමය. ඔබතුමා මාතර ගින්නිල්වල යෝජනා ක්‍රමය. ඒ ගින්නිල්වල නිල්වල යෝජනා ක්‍රමය වෙනුවෙන් 2014 12 24 වෙනදා 2014 12 24 වෙනදා මිලියන 1000ක් ගෙවනවා. 2015 එකයි 1 වෙනදා මිලියන 2009ක් ගෙවනවා. 2015 එකයි 6 වෙනිදා මිලියන 1003ක් ගෙවනවා. කරු මන්ත්‍රීතුමනි මේ දින බලන්න. 2015 එකයි 6 8 ජනාධිපති ඡන්දේ. 2015 එකයි 1 ජනවාරි 8 ඡන්දේ. 2014 12 24 ජනාධිපති ඡන්දේ. ඒ කියන්නේ මේ සති 3ක් ඇතුළත කාලෙක 8 වෙනිදා ඡන්ද නම් 6 වෙනිදා මේ සමාගමට සල්ලි ගෙවනවා ඩොලර් රුපියල් මිලියන 4411. මේ කවුද මේ සමාගම? මේ සමාගම තමයි චයිනා විශේෂයෙන්ම චීනයේ CAMC කියන ඉංජිනේරින් කම්පැනි සමාගම. මේ සමාගමට තමයි මේ රුපියල් මිලියන 4011 ගෙවලා තිබෙන්නේ. හැබැයි ඒ සමාගම විසින් මොකද කළා තිබෙන්නේ? ඒ සමාගම විසින් රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමට මුදල් බැර කරලා තිබෙනවා. රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම කියන කවුද? ඒ සමාගම වෙනම කාගවත් නෙවෙයි. ඒ සමාගමේ හිමිකරු තමයි කවුද? තිරුනඩේෂන්. ඒ තිරුනඩේෂන්ගේ ගිණුමට ඩොලර් මිලියන 5.9ක් ආසන වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 6ක් මේ සමාගම විසින් සල්ලි දෙනවා තිරුනඩේෂන්ගේ හොංකොං වල තියෙන ගිණුමට. අපි දැනගන්න කැමති නිල්වල ව්‍යාපෘතිය පටන් ගන්නවා. ව්‍යාපෘති වෙන ජනාධිපති චන්දර දවස් දෙකක් තිබියදී රුපියල් මිලියන 4011 එම සමාගම වෙත ගෙවනවා. එම සමාගම හොංකොං වල තියෙන තිරුනඩේෂන්ගේ account එකට ඩොලර් මිලියන 6ක් ගෙවනවා. ඩොලර් ලක්ෂ 60ක් ගෙවනවා. ඊට පස්සේ තිරුනඩේෂන් මෙහෙන් ගයක් ඉඩමක් මිලදී ගන්නවා. ඒ ඉඩම අයිති කාටද? ගම්පා මල්වාන ප්‍රදේශයේ අංක 111 ඇලිර 3 ගඟපඩ පාර මහවත්ත මල්වාන ලිපිනේ අක්කර 17ක ඉඩම අයිතිව තිබෙන කාටද? ඒ අයිති කණ්ඩායම විශේෂයෙන්ම ඒ අයිති අය විසින් මොකද කරන්නේ? මේ ඉඩම විකුණා දමනවා තිරුනඩේෂන්ට. හැබැයි ඇත්ත ගන්න මිලියන 64යි වික්කේ මිලියන 30කට. ඒක තමයි සාමාන්‍ය අපි දන්න ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉඩමක් ඇත්ත තක්සේරුව නෙවෙයි, අඩු තක්සේරුවකට මුද්‍ර ගාස්තු ගන්න කමක් නැහැ. හැබැයි මේ මිලියන 30ෙදි ඔහු කෙනා මිලියන 30 මිලියන 20ක් එක්තරා බැංකුවකින් ණයකට ගත්තා, මිලියන 10ක් තව පුද්ගලයකින් ණයකට ගත්තා. එහෙම තමයි තිරුනඩේෂන් මේ මිලියන 30 ගෙව්වා කියලා කියනවා. ඊළඟ ඉතුරු මිලියන 34 ගීලා දිලා තියෙන මුදිත ජයකොඩි තමගේ සාක්ෂිය සටහන් කරනවා. ඒ මිලියන 34 ඉඩම ගත්තු කෙනාට ගිහිල්ලා ලබා දෙන්න කටයුතු කරේ තිරුනඩේෂන් තමයි සල්ලි දුන්නේ කියලා. දැන් අද තිරුනඩේෂන් මිලියන 64ක් වේදන් කරන මේ පොල්වත්ත මිලදී ගැනීමේ අක්කර 17ක. ඊට පසු අන්නේ තිරුනඩේෂන් අරගත්තු ණය මුදල එයාගේ මෙහෙ තියෙන බැංකුවෙන් තිරුනඩේෂන්ගේ අංක 11.22.91 දරන කුරුඳුවත්තේ නේෂන් ට්‍රස් කියන බැංකුවේ ගිණුමක් තියෙනවා. අන්නේ ගිණුමෙන් අර ණය මුදල හිලව් කරනවා. ඒ ගිණුමට එයාගේ හොංකොං වල තියෙන රෙඩ් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමෙන් සල්ලි දෙනවා. හොංකොං වල එයාගේ ගිණුමට අර ගින්නිල් වල යෝජනා ක්‍රමයේ ගිණුමෙන් සල්ලි දෙනවා. අපි මුලින්ම පටන් ගත්තොත්
අරු මට එක කාරණාවක් විතරක් අවධානයට ගන්න කැමතියි. ඔය කලින් කියපු කාරණාව අධිකරණයේ දැනට නඩුවක් පවතිනවා නේද? ඔය කාරණානේ ඔබතුමා කලින් කියපු කාරණාව.
මල්වන් ඉඩමගෙන තියෙනවා. ඔව් ඔව් ඔව්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් වගේ උත්තරේ කරතු නඩුවක් තියෙනවා.
ඒ අධිකරණයේ තියෙන ප්‍රශ්නයක්නේ. තාම ඒක හරිද වැරදිද මොකද්ද කියලා නැතුව ඔබතුමා සඳහන් කරාට කමක් නැහැ මන්ත්‍රීවරයෙක් ඇටේට. නමුත් අධිකරණයට භාජනය වී තිබෙන නීතිඥ රාජනීතිතුමා නැගිටලා ඉන්නෝ හරි නැහැ කියලා මම හිතනවා.
ඒක හොඳයි. ඒක
හොඳයි. ඕනෑම රටේ පුද්ගලයෙක් සම්බන්ධව
තිබෙන අධිකරණයේ විනිශ්චය
රාජනීතිය කියන
කාරණාවක සම්බන්ධව
ඉවත් කරන්න
කියනවා.
ගරු කතානායක ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගේ අයිතිය පිළිබඳව තිබෙන්නේ මා මේ කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මා මේ කියන්නේ විශේෂයෙන්ම මේක ගරු මන්ත්‍රීතුමා කතා කරන එක හරි නැහැ තමයි. හැබැයි ඊට වඩා හරි නැහැ නේද මේ වගේ වැඩ? නෑ මම අහන්නේ කැතයි නේ. මම කියන්නේ ඒක ඊට වඩා හරි නැහැනේ. එනිසා මම මේ හදන්නේ තිරුනඩේෂන්ගේ account වල සල්ලි ඒකට ගලාගෙන ආපු විදියක්, ඒ සල්ලි බෙදා හැදුණු ආකාරයක්, ඒ වගේම දේපළ ගත්තු ආකාරයක්. මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ගින්නිල් වල යෝජනා ක්‍රමය ජනාධිපතිතුමන් දවස් දෙකක් තිබියදී මිලියන 411ක් දීපු සමාගම, ඒ සමාගම තිරුනඩේෂන්ගේ account වල සල්ලි එවනවා. ඒ හොන්කොන් වල ඒ account වලින් සල්ලි එනවා මෙහෙට. ඒ සල්ලි වලින්
ඒවල් ගන්නවා. සම්පූර්ණයෙන් වැරදි. මේ අධිකරණයේ තියෙන අධිකරණයේ දැනට පවතින නඩුවක් ගරු අනුර කුමාර දිසානායක පැතුමනේ ඕක කතා කරන්න එපා. මොකද ඒකට පෙනී ඉන්න නීතිඥවරයෙක් මම. මේ කරුණාකර දැන් ඔබතුමා ඔහොම කියනකොට තිරුනඩේෂන් ගැන තිරුනඩේෂන් වෙනුවෙන් පෙනී ඉන්න කිසිම කෙනෙක් මෙතන නැහැ. එතුමා විත්තිකාරයෙක්ගේ නඩුවේ. මේක අසාධාරණයි. කරුණාකරලක නවත්තන්න.
ඔව්. හිතන්නේ තිරුනඩේෂන් වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා වගේ. කවුරුත් නැහැ කිව්වට මට නම් පේන්නේ. ඒකද? කෙලින් කියන්න බෑ. කෙලින් කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා. හැබැයි බොහෝ අය ඉන්නවා තිරුනඩේෂන් ගැන මට පේන විදියට. හරිද? ඒ නිසා ඊළඟ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ආ කවුද ලේකම්තුමාද කතා කරන්නේ? ආ මට ලේකම්තුමා ගැන වෙනම තියෙනවා ඊළඟ පරිච්ඡේදය කියන්න. හරි. තාම මේ පරිච්ඡේදේ ලොකු නැහැ. තාම සාමයේ පරිච්ඡේදේ තොරතුරු එකතු වෙමින් යනවා. හරි ඊළඟ මම කියන්න. ගරු කතානායකතුමනි, මම මේවට ඕ ඒ කියන්නේ බොහෝ අය කියනවා මේවා කිව්වට කරපු දෙයක් නැහැ කියලා. මම දන්නවා. හෙටත් මුකුත් වෙන්නේ නැහැ. අපේ පරීක්ෂණ යනු මොකද්ද? දැන් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ කරන්න යනවා. අපේ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීම හා අපරාධකරුවන් නිදහස් කිරීමයි. ඔක අපේ පරීක්ෂණ. ඔව් අපේ පරීක්ෂණ යනු ඕකයි. හරිද? සත්‍ය වසන් කිරීම සහ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීම. ඒ වගේම මා දන්නවා, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම. චයිනා හාබර් සමාගම තමයි හම්බන්තොට වරායක් ඉදිකරන දුන්නේ. ඒතර හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.3ක් වැය වී තිබෙනවා. හැබැයි චයිනා හාබර් සමාගම ඔබතුමා දන්නවා ජනාධිපති මේ අගමැතිතුමා විශේෂයෙන් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තිබුණු ජනාධිපති වර්ණයේදී ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වැය කරලා තිබෙනවා චයිනා හාබර් සමාගම. චෙක් පත්තෙන්ක මම ඉදිරිපත් කරලා තිබෙනවා. මම දැන ගන්න කැමති ලංකාවේ තිබෙන මැතිවරණයකට එහි එක අපේක්ෂකයෙකුට චයිනා හාබර් සමාගම සල්ලි දෙන්නේ ඇයි? ඒ චයිනා හාබර් සමාගම හම්බන්තොට වරාය ගන්නවා. ඒතර අපිට කියන්න පුළුවන් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා අපි මේ කොන්ත්‍රාත් එක ලබා දෙනවා. හැබැයි ඒ වෙලාවේ ඉන්න ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාර වලට චයිනා හාබර් සමාගම වියදම් කරනවා. ඒ නිසා මම මේ කියන්න හදන්නේ වෙන මොකුත් නෙවෙයි. අපේ රටේ මේ ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමට මේ ප්‍රධාන වශයෙන් මේ වංචාවන් දූෂණයන් සැලකිත ප්‍රමාණයකට ඉවහල් වී තිබෙන බව කියන්න තමයි මට ඕනකම තිබුණේ. ඒ වගේම තමයි චයිනා මර්චන්ට් ඉන්ජිනියරින් සමාගම. ඒක තමයි ඒකේ CICT සමාගම. ඒ CICT සමාගම පුෂ්පා රාජපක්ෂ අරමුදලට නේද චෙක් මාගාව චෙක් පත් තියෙනවා, චෙක් පත් අංක තියෙනවා, චෙක් පත්වල ෆොටෝකෝපි තියෙනවා. 1 කෝටි 95 ලක්ෂයක් පුෂ්පා රාජපක්ෂ පදනමට සල්ලි දානවා. හැබැයි අපි ඒගොල්ලන්ට දකුණු යටි හදන්න දෙනවා. දැන් වරාය 3 අක්කර 13ක් දෙනවා. සේවා මධ්‍යස්ථාන හදන්න. මේ ව්‍යාපෘති සහ මේ මුදල් අතර ගනුදෙනුවක් තියෙන බව ඕනෑම සීබුද්ධියෙන් තියෙන කෙනෙක් අපි දන්න ඕන. එනිසා මට කියන්න තියෙන වෙනමකුත් නෙමෙයි. අපේ මේ රටේ ආර්ථිකයේ මේ අර්බුදය අපිට මුදල් වාර්තාවෙන් පෙන්වන්නේ එක් පැතිකඩක් විතරයි. අපිට මුදල් වාර්තාවෙන් පෙන්වන ධන ඍණ එකතු කිරීම අඩු කිරීම වෙළඳ ශේෂය වෙළඳ හිගය ඒවා අපිට පෙන්වන මුදල් වාර්තාවේ. හැබැයි මුදල් වාර්තාවෙන් නොපෙන්නන කළු ආර්ථික කතාවක් අපේ රටේ තිබෙනවා. ඒ කළු ආර්ථික කතාවට අපි විසඳුම් ගන්නේ නැත්නම් තමුනාසල මොන අයවැය ලේඛන ඉදිරිපත් කරත් මොන ආර්ථික සැලසුම් හැදුවත් මේ කළු ආර්ථික කතාවට වේගවත් ප්‍රවේශයක් ගත යුතු තිබෙනවා. එනිසා අද අපේ රටේ මේ ඇති වී තිබෙන ණය අර්බුදය මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමේ අර්බුදය පිටපස තිබෙන්නේ මේ දැවැන්ත වංචා දූෂණවලට උදව් දෙන උපකාර කරන දේශපාලන කියලා මා විශ්වාස කරනවා. අපි තමුන්වහන්සේල සූදානම් නැත්නම් ඒ දේශපාලනට තිත තියන් ඒ දේශපාලන වෙනස් කරන්න ව්‍යාපෘතිය තීරණ වෙන්නේ ව්‍යාපෘතිය සක්‍යතාවය මත නෙවෙයි. ව්‍යාපෘතිය තීරණ වෙන්නේ අදාළ අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවේ අදාළ නියෝජිතවරයාට හෝ ලැබෙන මුදල් ප්‍රමාණය මත ව්‍යාපෘතිය සිදුවිය යුතු වන්නේ. ඒක රටට ඒක අපේ රටේ ජනතාවගේ ආර්ථික වර්ධනයට මොනතරම් හිතකර වෙනවද නැද්ද කියන සාධකය මත තමයි ව්‍යාපෘතියක තීරණේ වී යුතු තමන්නේ. හැබැයි අද තීරණ වෙන්නේ එහෙම නෙවෙයි. අද තීරණ වෙන්නේ ලැබෙන අල්ලස කොමිස් ප්‍රමාණය මත තමයි. ඒ නිසා අද විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ පොහොර ප්‍රශ්නය. විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ සාම්ප්‍රදායික කුස්කර්මාන්තයේ යෙදෙන ශ්‍රම බලකායන් 27ක් විතර ඉන්නෝ. අපේ රටේ ජල ජාති නිෂ්පාදන 17ක් විතර දෙනු. අපේ රටේ කර්මාන්ත වලින් 25ක් කුස්කර්මාන්ත පදනම් කරගත්තු කර්මාන්ත. අපේ රටේ අපනයනෙන් 25ක් කුස්කාර්මික අපනයන. අපේ රටේ ඉඩම් වලින් 11ක් කුස්කාර්මික බීම. එනිසා කුස්කර්මාන්ත කියන ඉතාමත් වැදගත් ශේත්‍රයක්. මේ ඉතාමත් වැදගත් ශේත්‍රය පිළිබඳ තීන්දුව ගත යුත්තේ කොහොමද? ජොන්සන් අමාත්‍යතුමා පොල්ගහවෙල ගිහිල්ලා නේද? එතන අර සංවර්ධන කමිටුව රැස් වුණා නේද? අර යෝජනා ගන්න මිලියන 100 අන්නේ යෝජනා ගන්න කමිටුවේදී වෙච්ච සාකච්ඡාවේ හඬපටයක් මට ලැබිලා තියෙනවා. දැන් ඔබතුමා ගැන ගුණය කියන පුද්ගලයා කොච්චර අහනවද පොහොරගෙන? ඔබතුමා දකින්නේ නේද? ගුණය අහනවා ඔබතුමාගේ නේද? පොහොර මොකද කරන්නේ? ඇයි මේ තීන්දුව ගන්න නැත්තේ? 50%ක්වත් නැතර කරන් තිබ්බද? ඔබතුමා පත්වෙච්ච අසරණතාවය මට පෙවුණා ඒ හඬපටේ හරහා. අසරණද නැද්ද දන්නව ඔබතුමා වේගෙන් උත්තර දුන්නා.
මේ
ජෙන්ස්ටර් නමතුමා
මගේ නම කියපු නිසා ඒ හඬපටියක් වරද මන්න ගැටලුවක් නැහැ. ඒක විඋත්තර තිබිච්ච රැස්වීමක්. මම නම් කිසිම අසන්දදාකට වත්තුන්නේ නැහැ. මම කිව්වා කෙලින්ම අපි තීන්දුවක් අපේ ජනාධිපතිතුමා අරන් තිනවා. එතුමාගේ සෞභාග්‍ය දැක්මේ මගේ වෙලාවෙන් අපේ වෙලාවෙන් අඩු කරගන්න ඔබතුමා වෙලාවෙන් ගන්නෙ නැහැ. අපි වෙලාවෙන් අඩු කරන්න මේක මේ ඔබතුමා නම් කියපු නිසා මම කිව්වා මේ අපේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපි ජයග්‍රහණ කෙරුවේ. ඒක දින අවුරුදු 10කින් පිටින් පිට මේ තීන්දුව ගන්නවා කියලා. හැබැයි මේ රටේ මිනිස්සු මැරෙනවා දකින් දැකමති ජනාධිපතිනේ කැඩේ එතුමා වහම තීන්දුවක් ගත්තා. ඉතින් අපි කෙලින් හිතගෙන ඒ වෙනුවෙන් අපේ සම්පූර්ණ සහගි දෙනවා කියලා කිව්වා. ඒක වැරදුනොත් ඒක ආපහු හරවන්න අපි පසුබට වෙන්නෙත් නැහැ කියලා කිව්වා. ඉතින් ඒක තමයි අදත් කියන්නේ. ඒ නිසා අසරණ වෙන්නේ නැහැ. කොහොමවත් මම කවදාකවත් අසරණ වෙන්නේ නැහැ. ඔය හිරේ දානකොටත් මතකයිනේ.
මම මේ කියන්නේ ඇදී ඒක නෙවෙයි. ඉතින් පොල්ගහවිල රැස්වීම ගැන එතන සිද්ධ වෙච්ච ගුණයේ කියන ඔබතුමාගේ සංවිධායකක හරි මන්ත්‍රීවරයෙක් හරි ඉදිරිපත් කරපු අදහස් ගැන මම මේ කියන්නේ. මම හිතේ ගොඩාක් මන්ත්‍රීවරුන්ට ඔක මුහුණ දෙන්න බව මම දන්නවා දැන්. හරි ඒක මේ කියන්නේ. ඒගොල්ලොත් මට මේක කියන්න කියනවා. ඒක මේ අවසන් විඩාන තුනේ මේ කියන්න පටන් ගත්තේ. මම මේ කියන්නේ. හුදෙත් ඒ නිසා මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේකට ඔබතුමා කියනවා වැරදුනොත් අපි මේක හදනවා කියලා. හැබැයි මේ ශේස්ත්‍රයේ ගරු මන්ත්‍රීතුමනි එවැනි අත්තදා බැලීමත් සඳහා බිලිය යුතු යුතුනේ. අත්තදා බලනවනො දිස්ත්‍රික්කයේ යම් භූමි ප්‍රමාණයක් තෝරගෙන එහෙම නැත්නම් කලාප වශයෙන් යම් භූමි ප්‍රමාණයක් තෝරගෙන ඒ භූමි ප්‍රමාණය අත්තදා බලලා රමේෂ් පතිරණ ගරු මන්ත්‍රීතුමාගේ ගාල්ලේ තේවගාව ගැන ටිකක් අත්තදා බලලා හිනුදුම පැත්තේ නේද? තව පැත්ත කරන්දිණියේ තියෙන මේ කුරුඳුවගාව ගැන අත්තදා බලලා එහෙම නැත්නම් යටිනුවර තියෙන ගම්මිරිස්වගාව පැත්ත අත්තදා බලලා විවිධ අත්තදා බැලීම් කරලා තමයි මේ තීන්දුවට යා යුතු තිබෙන්නේ. හැබැයි ඔබතුමා දැන් කියනවා වැරදි නම් නිවැරදි කරනවා කියලා. හැබැයි වැරදි නම් නිවැරදි කරන්න අපි අත්තදා බලන්න කොච්චර පංගුවක් ගෙවනවද? මම ඔබට කියන්නම් සාමාන්‍යයෙන් අපේ රටේ බීජ අපේ රටේ මම අවසන් කර අපේ රටේ බඩිරිඟු බීජ අවශ්‍ය සියල්ල නිෂ්පාදනය කරන්නේ ගිය අවුරුද්දේ අපේ රට ආනයන කරලා තිබෙන බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 1500ක් වගා කිරීම වෙනුවෙන් මේ අවුරුද්දේ ආනයන කරලා තියෙන බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 600යි ඒකෙන් විකිණලා තිබෙන්නේ බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 150යි ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව බඩිරිඟු බීජ මේ වෙලාව විකිණලා තිබෙන්නේ 10න් 1යි ඔබතුමා දන්නා දඹුල්ල පැත්තේ මේ මිරිස් ගෝනියා ඔය ඔය දෙපැත්තේ බැලුවොත් මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ නේද? ඒ ලුණු වගා කරන ගොවින් ඔබතුමාට අවිල මේ හඬ කියනවා. ඔබතුමා ඉරිදට ගියොත් මේ දවස් ටික යනවා අඩුදු මන්දා යනවනේ අයියෙත් ගියා. ඉතින් ඇවිල්ලා කිව්වොත් කියනවා මේක. ඒ නිසා මා මේ කියන්නේ මොකද්ද ගරු මන්ත්‍රීතුමනි? විශේෂයෙන්ම මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය පලිබෝධනාශකත් වල්නාශක පිළිබඳවත් ඇති වී තියෙන ගැටලුවට වේගවත් විසුමක් ගත්තේ නැත්නම් මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා නැගෙනහිර පළාතේ බිම්මිහාල වගා කරන්න පටන් ගන්නවා. නොවැම්බර් මුල වෙනකොට රජරට කලාපේ මහවැලි ව්‍යාපාරේ වතුර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳ අවධානය යොමු කරොත් මම අවසන් වශයෙන් කියන්නේ කිරිපිටි මිල ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්, ගෑස් මිල ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්, නේද? පිටි මිල ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්. හැබැයි අපේ හාල් කිලෝවත් එළවලු ප්‍රමාණය එළවලු මේ ප්‍රමාණකින් අපි ආරක්ෂා කරලා තිබෙන්නේ අපේ රටේ මේ ආහාර නිෂ්පාදනය කරන නිසා. මේ ආහාර නිෂ්පාදනය කඩාවැටුණු අද කිරිපිටි මිලි ඉහළ දානවා වගේම හෙට ගෑස් මිලි ඉහළ දානවා වගේම අනිත් සිමෙන්ති මිලි ඉහළ දානවා වගේම සහතික වශයෙන් අපේ එළවලු සහ හාල් මිලත් අපිට දරා ගන්න බැරි ඉහළ යාමකට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කෙරෙමි. මා වාසං කරන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.
යෝජනාව ස්ථිර කිරීම ගරු සරත් වංශේකා මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මම ප්‍රථමයෙන්ම ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ යෝජනාව ස්ථිර කරනවා. අද අපි වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය ගැන විවාදය කරන්නේ. එතුමා සභාකල්ත වීමේ යෝජනාවේදී ගෙනව මාතෘකාව රාජ්‍ය මුල්‍ය තත්ත්වය ගැන රජයේ දිගින් දිගටම ඉතා සුභවාදීව කතා කර අපි දැක්ක පෞගිය කාලය පුරාවටම ඇමතිවරු දිගින් දිගටම කිව්වේ අපට මුදල් තියෙනවා, අපට ප්‍රශ්නයක් නැහැ, අපි සෞභාග්‍යයේ දැක්මේ දුන්න පොරොන්දු සියල්ල විස්තර කරනවා කියලා. නමුත් මේ වෙනකොට අපි දකිනවා ඒ පොරොන්දු ඉෂ්ට වෙන ක්‍රමවේදයක් අපිට දකින්න නැහැ. ඇත්ත වශයෙන් මේ පොරොන්දු ඉෂ්ට වෙනවා නම් අපිත් ආසයි, අපිත් කැමති, අනිවාර්යයෙන්ම තමුන්නාසලා අපට දිව්‍ය ලෝකයක් වගේ රටක ජීවත් වෙන්න පුළුවන්. ඒක අන්ද ප්‍රශ්නේ තියන්නේ පොරොන්දු කතාවට පමණක් සීමා වුණා. අද අපි දකින්නේ අනිත් පැත්තෙන් බංකොලොත් රටක්. මේ රටේ සල්ලි නැහැ. මේ රටේ ජනතාව හිඟන්නෝ කියලා තමයි තමුන්නාසලාගේ රජය හිතාගෙන ඉන්නේ. ජනතාවට සලකන්නේ හිඟන්නොන්ට වගේ. ජනතාවට තමුන්නාසලා දෙනවා රුපියල් 2000 ආධාරයක් මාසෙකට. රුපියල් 2000 කියන්නේ මේ රටේ දවස් දෙකයි කන්න පුළුවන්. හතර දෙනෙක් ඉන්න පවුලකට. ඊට පස්සේ අපි දකිනවා ඒ රුපියල් 2000 ගන්නත් ජනතාව පෝලිං වල පොර කනවා. රණ්ඩු වෙනවා. රජයේ නිලධාරීන් මේකවත් හරියට කරන්නේ නැහැ. මං දැක්ක මගේ ආසනයේ කැලණිය පහුගිය දවස්වල පුද්ගලික පරිත්‍යාගයක් කරා දානපතියෙ රුපියල් 1000ක් දුන්නේ. ඒ රුපියල් 1000 ගන්න විනාඩි 5ක් යනකොට 300ක විතර පොලිමක් හැදිලා තිබ්බා. ඒ තත්ත්වයට අද රට ඇදිලා තියෙනවා. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. අපේ ජනතාව හිඟන්නෝ ගානට දාලා වැඩ කරන ගමන්ම තමුන්නාසලා මුදල් නාස්ති කරන එකත් කරනවා. තමුන්නාසලා අපි දකිනවා ඇවිදින මන්තිරු හදනවා. ඒව හදන්නේ කියලා බිලියන 2ක් වෙන් කරලා තියෙනවා, කෝටි 200ක්. ඒ අතරේ මම දැක්ක තමුන්නාසලාගේ මන්ත්‍රීතුමෙම කියලා තියෙනවා පහුගිය කාලේ තුන් වෙල කන්න බැර නම් වේල් 2ක් කන්න කියලා. එතකොට ඇඟේ තෙල අඩු කරගන්න ඇවිදින මන්තිරු අවශ්‍ය නැහැ මේ කාලේ. වේල කඩුවෙන් කෑම එක නිකම්ම සිද්ධ රටේ හැමෝන්ටම. ඒවට සල්ලි නාස්ති කරන්න අනිවාර්යයෙන්ම මේ කොමිස් ගෙහිලේ අරමුණේ. ඊළඟට අපි දකිනවා මගේ මිත්‍රයා තමයි දේශීය වෛද්‍ය ඇමතුමා. එතුමාට හොඳක් වෙනවා නම් මම හරි කැමතියි. අපි දකිනවා තමුන්නාසලා දේශීය වෛද්‍ය මංජුසාවක් දෙනවා මේ කාලේ. මේ ලංකාවේ සංස්කෘතිය අනුව ඕනම ගෙදරක පොල් පලා ටිකක්, කොත්තමල්ලි ටිකක්, පත්පාර ගන් ටිකක් මේවා තියෙනවා. මේවා මංජුසා හදා දෙන්න ඕනේ නැහැ. දේශීය වෛද්‍ය මංජුසාවට තමුන්නාසලා කෝටි 600ක් වෙන් කරනවා. බිලියන 6ක්. ඒ ඇමතුමා සද්භාවයෙන් කරන දෙයක් නම් අපි ආශිර්වාද කරනවා. නමුත් මේවා සියල්ලගේම අපි දකිනවා මටත් ඊයේ මංජුසාවක් හම්බුණා. මම ඒක දුන්නේ මැතිණියටම කිව්වා මගේ ගානේ ඔයා මේක තියාගන්න කියලා. පාර්ලිමේන්තුවෙන් පිටවලා යන්න හදනකොට. මේවා හරහා සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. මේ රටේ තියෙන සංස්කෘතිය අනුව මොනවද මේවාගේ අවසාන ප්‍රතිඵලය කියලා. අනිවාර්යයෙන්ම ඒ කෝටි 600න් කෝටි 200ක් අනිවාර්යයෙන්ම කාගේ දේශපාලනඥයෙක්ගේ සාක්කුවට යනවා. ඊළඟට අපේ රට ගැන කතා කරොත් අපට කනගාටුවක් ඇති වෙනවා. මම විශ්වාස කරනවා 1994න් පස්සේ අපේ රට දිගටම පල්ලම් බැස්ස. ආණ්ඩු මාරු වුණා, නමුත් රට පල්ලම් බැස්ස. රටේ නිෂ්පාදන හෝ අපනයන වැඩි කරන්න කිසිම දෙයක් කිසිම රජයක් කරලා නැහැ. ඒකට දැනෙන විදියට ණය අරගෙන ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරලා තියෙනවා. ඒවයින් කොමිස් ගහලා තියෙනවා. විශාල ව්‍යාපෘති කොමිස් ගහලා රට ණය වෙලා තියෙනවා. ඒ ණය ගෙවා ගන්න බැරුව අද අපි ඉදිරි ගානවා, අඬනවා, පිස්සු හැදිලා අපි දඟලනවා. අපි දැක්කා මේ රටේ විදේශ විනිමය ලැබුණේ රටවිරුවන්ගෙන්, සංචාරකයින්ගෙන්, සුද්ධ හදලා දුන්න පොල් තේ රබර් ටිකෙන්, එව නැත්නම් රණසිංහ ප්‍රේමදාස මහත්තයා හදලා දුන්න ගාමන් ෆැක්ටරි ටිකෙන්, ඇඟලුම් කර්මාන්ත ශාලා ටිකෙන්. ඔයයින් විතරයි හැදුනේ. නමුත් අද වෙනකොට තිබුණ රජයල් වල දක්ෂතාවය පේනවා. තේ පොල් රබර් ටික දැන් පිරිහිලා කඩාගෙන වැටිගෙන යනවා. තමුන්නාසලා ඒකට අවශ්‍ය පොර ටික දෙන්නෙත් නැහැ. සංචාර කර්මාන්තය මේ රටට එන්නේ සංචාරකයෝ කියලා හිඟන්නවා. අපි දන්නවා චීනෙන් එන කට්ටියගෙන් 80%ක් යනවා මාලදිවයිනට. ඕසත්තු ටික එහෙට යනවා. මෙහෙට එනවා හිඟන්න ටික. ඇවිල්ලා මේ රටේ මොකක් හරි දෙයක් කාලා කුරුම්බ ගෙඩියක් කාලා ප්ලේන් ටිකක් ගහලා අර එහෙම කැරකිලා ඉවරලා කුලිය වැඩක් කරලා සල්ලි ටිකක් හම්බ කරගෙන යනවා. එපමණක් ඒව දිනු කරන්නත් නිසි අයුරින් අපි රටවල් වලට ගිහිල්ලා තියෙන ලෝකේ. අපේ රටේ සංචාර කර්මාන්තයේ දිනු වෙනවා කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ කාදාව සිද්ධ වෙලා නැහැ. සුභවාදීව ඒ ගැන කිසිම රජයක් ක්‍රියා කරලා නැහැ. පොදුයි අපි කියන්න. ඊළඟට දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි කරගන්න කිසිම රජයක් නිසි ආකාරයට පියවරක් අරගෙන නැහැ. අපනයන වැඩි කරගන්න කිසිම රජයක් ඇඟට දැනෙන විදියට අවශ්‍ය පියවරවල් අරගෙන නැහැ. අපි දකින්නේ මමත් රජයේ ආයතනයක ප්‍රධානියෙක් කියලා හිටියා. මේ රටේ සිද්ධ වෙන්නේ හැමදාම අයවැයක් එනවා. රජයේ ආයතන අමාත්‍යාංශ වලට හදලා දෙනවා අපිට මේවා තමයි දරන්න තියෙන වියදම් කියලා. අලුත් යෝජනා දෙනවා කැපිටල් එකට. ඒවා හදලා දුන්නම අමාත්‍යාංශ ලේකම්වරු ඒක එකතු කරනවා. එකතු කරලා මුදල් අමාත්‍යාංශයට එවනවා අයවැය හදනවා. නමුත් ඒක ආවයන් පස්සේ අපි දකිනවා ඒ තියෙන දේවල් අපිට දරා ගන්න බෑ. ඊට පස්සේ අපිට කරන්න තියෙන එකම විකල්පය තමයි පහුගිය අවුරුදු කාලේටම රජයන් මාරු වුණාට අපි ලෝකෙට ණය වෙලා ණය ගන්නවා. ණය අර ගන්නවා. ඒකෙන් අපි මොනවා හරි ව්‍යාපෘති කරන්න හදනවා. ඊළඟ ඡන්දෙ දිනන්න ඕනෙ හින්දා ව්‍යාපෘති කරලා අපි ඒකෙනුත් වැඩියෙන් කොමිස් ගහනවා. දේශපාලනඥයෝ ටික කෝටිපතියෝ වෙනවා. රට තවත් ලෝකෙට ණය වෙනවා. රටට සිද්ධ වෙනවා ලෝකේ පුරා හිඟා කමින් ගමන් කරන්න. ඒක තමයි හැමදාම සිද්ධලා තියෙන මේ රටේ. මේකේ වෙනසක් නැහැ. මේකේ වෙනසක් කරන්න නම් මන් දන්නේ කවුරු හරි මේ පක්ෂයක් රජ කරලා රට ගෙනෙල්ලා බලය අරගෙන මේක වෙනස් කරන්න ඕනේ. නමුත් යහපාලන රජයතේ කරන කියලා ආවට අපේ හිටියත් අන්ත දුර්වල නායකයෝ දෙන්නේ ඒ නායකයෝ දෙන්න තිබුණ මේ රටේ හිටපු දුර්වලම නායකයෝ දෙන්න ඒගොල්ල මේ රට කාලේ ඉවර කර අපේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා. ඒ රජය කියන්නේ අපි විශාල කැපකිරීමක් කරා. නමුත් අපේ බලාපොරොත්තු සුන් වුණා. දැන් අද අපේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. මේ රට බංකොලොත් වෙලා තියෙනවා. බංකොලොත් රටවල ලක්ෂණ අපිට පේනවා. උදාහරණයක් ඇටියට මේ රටේ ප්‍රමිතිය කියන එක නැති වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල ජනතාව කියනවා
ගරු මන්තුමා
ගෑස් සිලින්ඩරේ
විනාඩි දෙකක් කාලයක් තියෙනවා. විනාඩි දෙකක්
විනාඩි විනාඩියක් විතර දෙන්න. ගෑස් සිලින්ඩරේ විනාඩි 30න් උ වෙනක දැන් උ යන්නේ විනාඩි 40ක් යනවලු. කෑමක් හදන්න. මේ රටේ ඉස්සර තිබුණ යුරෝපෙන් ආපු බඩු දැන් තියෙන ඉන්දියාවෙන් චීනෙන් එන ප්‍රමිතියක් නැති බඩු. රට පිරියමින් පවතිනවා. ඉරටේ රටේ ආයතනවල අපි දකින්නවා මේ දවස්වල දත්ත මැකී යනවා. අපි දැක්ක ඖෂධ අධිකාරියෙක් සිද්ධ වුණා. ඊට පස්සේ දත්ත ආපහු හදනවා. මේවා ලෝකේ තියෙන හිඟන දුර්වල රටවල සිද්ධ වෙන දේවල්. ප්‍රමිතියක් නැහැ, විගණනයක් නැහැ. රටේ දිරාපත් වෙමින්, කඩා වැටෙමින් පවතිනවා. ඊළඟට මම තමුන්නාසලාට කියන්න ඕනේ, තමුන්නාසලා කියනවා අපි කොරෝනාවෙන් ගන්නවා කියලා ආතල්. අපිට කොරෝනාවෙන් ආතල් වැඩක් නැහැ. අබැයි තමුන්නාසලා දැක්ක මේ කොරෝනා ඉවර කරගන්නවා නම් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අබැයි අපි දැක්ක තමුන්නාසලා නම් පාස්කු ප්‍රහාරයෙන් පුදුම ආතල් එකක් ගත්තේ. මලමිනි උඩින් ඇවිල්ලා තමුන්නාසලා ජයග්‍රහණය කරා. දැන් තමුන්නාසලාට ඒක කැරකිලා වදිනවා පාස්කු ප්‍රහාරකව අල්ලන්නේ නැහැ කියලා. නමුත් අපට එහෙම හැඟීමක් නැහැ. ඒ වගේ කාලකණ්ණි හැඟීමක් අපට නැහැ. දැන් අපි දකිනවා මේ දවස්වලත් ත්‍රස්තවාදය ගැන නැවත කතා කරනවා. ජනතාව බය කරන්න. දේශපාලන බලය රැකගන්න. මට කියන්න කනගාටුයි. මම හොඳ සිංහල බෞද්ධයෙක්. අපි දැක්කා පහුගිය දවස්වල ඥානසාර හාමුදුරුව මාධ්‍යයට ඇවිල්ලා ත්‍රස්තවාදය ගැන කතා කරනවා. වරගේ උන්වහන්සේගෙන් වැඳලා නමස්කාර කරලා මම ඉල්ලා සිටිනවා. හාමුදුරුවනේ චීවරයට අපි වඳිනවා. නමුත් අර දර්ගා නගරෙත් ප්‍රශ්න ඇති කරා වගේ නැවතත් ඒ වගේ දේවල් මේ රටට ගෙනෙල්ලා රටේ භීෂණයේ භීතිය ඇති කරලා රට විනාශ කරන්න එපා කියලා අපි වැඳලා නමස්කාර කරලා උන්වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා. මහජන ආරක්ෂක ඇමති ගොඩවනවා. තමුන්නාසලාට ඊට වඩා හොඳ කෙනෙක් සොයාගන්න බැරිද? ඔක දෙන්නකො අර දයාසිරි ජයසේකර එතුමාට හරි අඩු ගානේ. නැත්නම් ඔබතුමා හරි බාර ගන්න. කතා කිය කිය එතුමත් යන්නේ ඥානසාර හාමුදුර යන ලයින් එකේමයි. මේක හරියට තනි කර වඳුරාට දැලිපියේ දුන්නා වගේ එතුමා ගහනවා හතර වටේටම. අතන කැපෙනවා, මෙතන කැපෙනවා, ඔක්කොම විනාශ වෙනවා. මේ කොරෝනා ගැන මම වචන කීපයක් කියන්න ඕනේ. වෙලා ප්‍රශ්නයක් තියෙන නිසා වේගෙන් කතා කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල එංගලන්තයේ කිංග්ස් කොලෙජ් එක, ඒ විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඒගොල්ල පරීක්ෂණ කරලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා කියලා තියෙනවා. ෆයිසර් දෙවෙනියෙන් නැතෙන් පස්සේ ඒකේ තියෙන ශක්තිය 88% ඉඳලා මාස 5ක් 6ක් යනකොට 88% ඉඳලා 78% බහිනවලු. ඇස්ට්‍රාසෙනිකා මාස 4ක් 5ක් යනකොට දෙවෙනියෙන් නැතෙන් පස්සේ 67% ඉඳලා 77% ඉඳලා 78% බහිනවලු. අවුරුදු 50ට වැඩි අයට මේක 50% විතර බහිනවලු. එතකොට මේක අනිවාර්යයෙන්ම මේකෙන් පණිවිඩයක් හම්බ වෙනවා. අපිට කියන්නේ තුන්වෙනි එන්නත අපි දැන් පම්පෝරි ගහ ගහ ඉඳලා හරියන්නේ නැහැ ගරු ඇමතුමා. තුන්වෙනි එන්නත අනිවාර්යයෙන්ම වේගෙන් ගහන්න වෙනවා. ගිය මාසේ ඉඳලා ඇමරිකාව වගේ රටවල් වල ඒක පටන් ගත්තා. ඊළඟ අමතරව මම දැක්කා කියලා තියෙනවා සයිමන් ක්ලාක්. එයා ප්‍රොෆෙසර් කෙනෙක් සෙලියුලා මයික්‍රෝබයොලොජි යුනිවර්සිටි එකේ යුනිවර්සිටි ඔෆ් රීඩින් යුනයිටඩ් කිංඩම්. එයා කියලා තියෙනවා වැක්සින් එකෙන් විතරක් මේ කොරෝනා නවත්ත ගන්න බෑ. අනිවාර්යයෙන්ම ජනතාවගේ විනයක් තියෙන්න ඕනේ. රට ජනතාවත් එක්ක පෞද්ගලිකව අපි කරා වගේ යම්කිසි පියවරක් අරගෙන මේක පාලනය කරගන්න වැඩ කරන්න ඕනේ කියලා. මම විනාඩියක් ගන්නවා. මට විනාඩියක් දෙන්න ගරු ඇමතුමා. ඉරියල්ල ඇමතුමා.
දිවාභෝජනයට නවත්තන්න තියෙන නිසා කාලය කළමනා කරගන්න
විනාඩියක් තියෙනවා. රටේ සෝකාලෝකය සෝකාලාපය ගැන මට විනාඩියක් කතා කරන්න ඕනේ. රටේ ආහාර මිල වැඩි වෙලා මිනිස්සු පොලිං වල ඉන්නවා. සීනි වංචාව එහෙන් සිද්ධ වුණා. බිලියන 16යි සුදු ලුණු 135ට ගෙනෙල්ලා එළියට 135ට විකුණලා 435ට ආපහු ගන්නවා. මේ වගේ වංචා කර කර උරුඳු වංචාවකුත් උනා කියලා තියෙනවා. මේ වගේ බර දරන්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවට. ඒක හන්ද තමුන්නාන්සලා මේවා ගැන අවශ්‍ය පියවර ගන්න. ගෑස් පොලිං තියෙනවා. කිවි පිටි පොලිං තියෙනවා. මේවා දකිනකොට අපිට ඉතා කම්පාවට පත් වෙනවා. ඊට අමතරව අනිත් පැත්තෙන් අපි දකිනවා කැලෑ කපනවා. කොමාරිකා වවන්න කියලා අක්කර ලක්ෂයක් ඒ පැත්තෙන් කපනවා. ඊළඟට කොම්පෝස්ට් කෝර හදන්න කියලා කැලෑ කපනවා. මේවා නවත්තන්න තමුන්නාසෙලා පියවර ගන්න. හාල් මිල පාලනය කරගන්න බෑ. වී ගොවියට වී වලට හොඳ මිලක් හම්බ වෙන්නේ නැහැ. මේවා වෙනවා නම් ඒ කියන්නේ රජයේ ඉන්න මැතිඅමතුරු අකාර්යක්ෂමයි කියන එකයි. පොහොර විනාශය අනිවාර්යෙන් මේ රටේ ගොවියට කනකොක අඬවලා තියෙනවා. ඒකන තමුන්නාසෙලා හයස් බේරක් ගන්න රසායනික පොහොර නැතුව විනාඩියක් දෙන්න. රසායනික පොහොර නැතුව මේක කවදාවත් කරන්න බෑ. ඒක අපේ මතය, අපේ පක්ෂයේ මතය. ගුරුවරුන්ට තමුන්නාසෙලා සාධාරණ ඉෂ්ට කරන්න. ගුරුවරුන්ට තමුන්නාසෙලා මේ පාර අයවැයෙන් වැඩියෙන් බිලියන් එකක් වෙන් කරනවා. ඒ බිලියන් එක වෙන් කරාට ඒකෙන් තමුන්නාසෙලාට රුපියල් 5000ක් දෙන්න බෑ. එක්කෝ කෑ ගහන්න එපා. අහගන්න. රුපියල් 5000 දෙන්නත් බිලියන 15ක් ඕනේ අවුරුද්දකට. බිලියන් එකක් වැඩි කරලා තමුන්නාසේ කරයි. තමුන්නාසේ ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේවත් ගිහිල්ලා නැති මෙතන කෑ ගහනවා. මානව හිමිකම් ලොහාන් රත්ත්‍ය වගේ කට්ටිය දාගෙන ඉරේ වල වලට යනවා පිස්තෝල අරගෙන. අරයා ගියා හංසමාලිය එක්ක. මෙයා යනවා පුෂ්පිකා එක්ක. මේවා නවත්තන්න මේවා තමුන්නාසේලා රජයට හොඳ නැහැ. රටේ අපේ රටේ ගෞරවයට අභිමානයට හොඳ නැහැ. ඔයත් අරගෙන යන්න කොහේ හරි ඉන්න එකේ පුළුවන් නම් කොහේ හරි.
මම තුමා කාලේ අවසාන
ඔබතුමා
විනාඩි 4ක්
කාලේ. ගැන අපි ගණගාටු වෙනවා. පැන්ඩෝරා වලින් ඔප්පු වෙනවා කවුද හොරකම් කරන්නේ? කවුද ඒවට අහිය දෙන්නේ? කවුද මෙයා පිටිපස්සේ ඉන්නේ කියලා? නැවතත් මම මතක් කරන්න ඕනේ. ඖෂධ වැඩි කරන්න එපා. මිල තොග ආරක්ෂා කරන්න කියලා ඖෂධ මිල වැඩ කරනවා.
කාලේ අවසාන
කරලා මම යන්නේ කොහෙද බල්ලේ පොල්?
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා විවාහ භෝජනය.
ගරු මූලාතනාරෝඩ මන්ත්‍රීතුමනි, අපේ හිටපු හමුදාපතිතුමා නෙමේ සරත් පොන්සේක මහත්මයා කතාවක් කළා. එතුමාගේ කතාවේ යම් යම් සිද්ධි අරගෙන ඒ සිද්ධීන් සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමක් මිස මේ උත්තරීතර සභාව වශයෙන් අපි මේ ලෝකයේ අධ්‍යතන ලෝකයේ මූණපාලා තියෙන අර්බුදය තුළ අපේ මාතෘභූමියේ මූණපාලා තියෙන අර්බුදය පිළිබඳ ජාතික වශයෙන් සංවාදයක් ඇතිවිය යුතු අවස්ථාවක් අපි ඉන්නවා කියන තමයි විශ්වාස කරන්නේ. මක්නිසාද? එයත් අපිට වඩා ධන බලය, අපිට වඩා යුද්ධ ශක්තිය, අපිට වඩා සියලුම පර්යේෂණ ශක්තියන් තියෙන ලෝකයේ මහ බලවත් රට ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මනුස්ස ජීවිත 700,000කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වෙලා මේ මුළු ලෝකෙම සංචරණ සීමා පනෝලා එකට එකක් රොකට්ටුවක වේගයෙන් භාණ්ඩවල මිල වැඩි වෙලා කන්ටේනර් ගාස්තු වැඩි වෙලා නැව් ගාස්තු වැඩි වෙලා ගිය සතියේ ඉතරක් ගෑස් මිල පමණක් ලෝක වෙළඳ පොලේ 130කින් වර්ධනය වෙච්ච තත්ත්වයක් තුල තමයි මේ රට මේ විදිහට කටයුතු කරන්න. එයිදී අපේ රටේ ජනතාවගේ ජීවිතා දේපල බේරා ගැනීම සඳහා මේ රජයත් ලෝකෙ අනිත් රටවල් වගේම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විශාල ප්‍රයත්නයක් දරලා අද වන විට ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් එන්නත්කරණය කරපු ලෝකයේ විශිෂ්ටතම ලෙසේ කාර්ය කරපු රටවල් 10න් එකක් බවට ලංකාව මේ වන විට පරිවර්තනය වෙලා තියෙන එක ගැන ලාංකිකයෝ වශයෙන් අපි සතුටු විය යුතුයි කියන වෙලාව මම මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කරන්න කැමති වෙනවා. ඊළඟට මම කැමති ඔය අපේ ගරු සරත් පොන්සේකා මැතිතුමා සඳහන් කරපු ටික මේ 1977 දී අපේ රොණිදමල් මුදල්ලා මැතිතුමා මෙහෙම කියනවා. ගරු කතානායක තුමනි පුරා අවුරුදු 20කට වඩා වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නානා ප්‍රකාරයේ ආර්ථික බිඳින් හා සීමා කිරීම නිසා ආර්ථිකයේ වෘද්ධියත් ප්‍රාථමික සංවර්ධනයත් අවීර තත්ත්වයට අබලන් තත්ත්වයට වැටුණායින් පසුව නිදහස් නිවාල් ආර්ථිකය ගොඩනැගීමේ එතරම් පහසු වැඩක් නෙමෙයි. අපේ ආර්ථිකය නිදහස් කර ගැනීම සඳහා මිල මුදල් හා දුක්කම් සාර්ථකව කළ යුතු ඇත කියලා එතුමා කියනවා. තවදුරටත් ආර්ථික පරිහානියේ දෝංකාරය මඩ වගුරක් තුල සදාකාරිකව ගත කිරීමට අපිට පුළුවන් වන්නේ නැත. ජාත්‍යන්තර හිඟන්නන් වගේ සදාකාලිකව ලෝකයේ වටා හිඟමනයන්ට අපට බැහැ. දේශීය විදේශීය වශයෙන් මහමෙර උසට ණයතුරු සියල යද්දී එකම තැන පල්වෙමින් දුප්පත්කමට විසඳුම් සොයන්න බැහැ. මේ මෙහෙම කියලා මේ කියන්නේත් එතුමත් කියනවා මීට අවුරුදු 44කට ඉස්සෙල්ලා පොන්සේක මහත්තයා කිව්ව එකම හිඟමනේ යනවා හිඟන්නෝ කියලා ඉවෙල්ලා. ඊට පසුව එතුමා කියනවා ණය බර ගැන කියනකොට මීට අවුරුදු 44කට ඉස්සෙල්ලා කියනවා මේ රටේ ප්‍රධාන ආර්ථික අංශවල නිෂ්පාදනයේ වේගයෙන් පාළ වැටුණි. සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම රොකට්ටුවක වේගයෙන් ඉහළ ගිය අතර මීට අවුරුදු 44කට ඉස්සෙල්ලා කියන්නේ රොකට්ටුවක වේගයෙන් ජීවන වියදම ඉහළ ගියා කියලා. ඊළඟට කියනවා මේ එතුමා මේ මම මේ අයවැය කතාවෙන් කියවන්නේ රොණිදමල් මුදල් ඇමතිවරයා 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා මේ කියන්නේ විදේශ ණයවලින් කොටසක් වෙනුවෙන් ගෙවීමට ඇති අධික පොලී ප්‍රමාණය දෙස බලන විට අපේ තේමින අනාගත ඵලදායිතාවයේ පවා උගසට තබා විදේශ රටවලින් ණය ලබාගෙන තියෙනවා. ණය ආපසු ගෙවීමත් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී ප්‍රමාණයත් ඉතා ඉහළාගියක් වශයෙන් පමණක් නොව මේ නිසා අපේ භාණ්ඩාගාරයේ සම්පත් නිරතුරුවම පිටරට ඇදී යනු ඇත. මේට අවුරුදු 44කට ඉස්සෙල්ලත් කියනවා විදේශ ණය ආරං කරන්න විදියක් නැහැ, මේවා අපේ රටෙන් පිටට යනවා කියලා. මම කියවන්න කැමතියි අපේ ගායන්ත කරුණාතිල කිහිටපු ඇමතිතුමාගෙන් මේ 78 හයවැය කතාවේ කියලා තියෙන්නේ තර සරත් පොන්සේක මහත්තයා කිව්ව ටිකමයි. ඊට වඩා කිසි දෙයක් කියලා නැහැ. අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වය කල්පනා කළොත්
ඕඩර් ප්ලීස් ගරු සභානායකතුමා පාර්ලිමේන්තුව දිවාහාරය කතා විවාසන එකක් පවත්වාගෙන යන අවසරය.
කතාව මම හිතන්නේ තව විනාඩි 2 කීපයයි තියෙන්නේ. කතාව විනාඩි 5 6ක් ඇත්තේ ඒක ඉවර කරලා අපි කල් තියමු.
කිරියල් ඇමතුමා
කතා කරනකොට වෙලාව දික් කරනවා. අපි කෑම වෙලාව ඉල්ලුවම දෙන්න විවාදයට. හරි නෑනේ. හැමදාම කරනවා. මේක හතරා පාටක් කරනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරේ මේ කතා කරනකොට කතානායකතුමා වෙලාව ගන්නවා දික් කරන්න. අපි කෑම වෙලාවේ පැය භාගයක් ඉල්ලුවම දෙන්න.
විනාඩි තව කතාව බන්දුල ගෝවාදල ඇමතුමා කතාව අවසන් වෙන තව විනාඩි 2 3 කීපයක් තියෙන්නේ. සභාව අවසන් සභාව විවාහයට නතර කරවදින් සභාව කැඩෙන නිසා කතා හද ගන්න නිසා වෙන තව විනාඩි කීපයක් තියෙන්නේ. කතා අවසන් කරනවා
බෑ කියලානේ කියන්නේ අපේ නාතමු. හරි
සභාව
ගරු කතානායකතුමනි සභාපතිතුමනි මේ විපක්ෂයේ ඉල්ලලා මේ විවාදය අපි විපක්ෂයට දුන්නා මුළු දවසම. අද රජන්මන් මෝෂන් එකේ යෝජනාකරුයි ස්ථිරකරුයි විතරයි තාම කතා කරලා තියෙන්නේ. අපේ රජය වෙනුවෙන් කතා කරන පළවෙනි කතිකයාගේ කතාව නවත්තන්න ඕන. අපි නවත්තලා ආහාර වේලාවෙන් පස්සේ පටන් ගමු.
බොරුවට පැමිණිලි කරන්න එපා වෙලාව දුන්නේ නැහැ කියලා.
සභාව
වෙලාවල් ඕන තරම් දීලා තියෙනවා.
සභාව දිවා
කාලේ බොරුවට නැගිටලා පැමිණිලි කරනවා.
1:30 දක්වා සභාව කල් තියෙනවා.